ගරු ගයන්ත කරුණාතිරක මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා. ඕඩර් ප්ලීස්. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය මූලාසනයේ සඳහා පැමිණෙනවා ඇත.
ගරු ගයන්ත කරුණාතිරක මන්ත්‍රීතුමා කතා කර.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපේ හෙක්කාප්පුහාමි මන්ත්‍රීතුමා විසින් වැදගත් ක්ෂේත්‍රයක් ගැන කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙද්දී මටත් අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්නට ලැබීම ගැන මම බෙහෙවින්ම සතුටු වෙනවා. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අපි කවුරුත් දන්නවා ඉස්සර අපේ තරුණ තරුණියන් අධ්‍යාපනය නිම කරලා රැකියාවක් හොයාගන්න තරගයක් හැටියට තිබුණේ රට ඇතුලේ පුංචි රැකියා වෙළඳපොළකට සීමා වෙලා. නමුත් කාරක සභා සභාපතිතුමියනි, වර්තමාන අපේ තරුණ පරපුරට මේ වන විට තරඟ කරන්න සිදුවෙලා තිබෙන්නේ ලෝක රැකියා වෙළඳපොළක් සමග කියන එක. ඒක තමයි මේ විශ්ව ගම්මානයේ යථාර්ථය. එනිසයි ගරු කාරක සභා සභාපතිතුමියනි, විදේශගත ශ්‍රමිකයන්ගේ ගැටලු ගැන කෙරෙන මේ යෝජනාව වර්තමානයට වගේම අනාගතයටත් වැදගත් වෙයි කියලා අපි හිතන්නේ. කාරක සභා සභාපතිතුමියනි, අපේ රටේ සමස්ත රාජ්‍ය සේවකයෝ සිටින්නේ 114ක් වගේ ප්‍රමාණයක් වුණාට මේ වෙනකොට විදේශ රැකියාවල නිරත වන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 117 ඉක්මවලා තිබෙනවා. රටේ ඉන්න රාජ්‍ය සේවකයින්ට වඩා විදේශ රැකියාවල නිරත වෙච්ච පිරිස අපේ රටේ වැඩි. ඒ වගේම මේ වෙන විට විදේශ රැකියාවලට යොමු වෙන පිරිස ඉතාම වේගයෙන් වැඩි වෙමින් පවතිනවා. අපි දන්නවා අපේ ගම්වල තරුණ තරුණියෝ එක්ක කතා කරනකොට හැමෝටම ආසාවක් තියෙන රටින් පිට රස්සාවකට යากන්න. ඒ සඳහා ලොකු උනන්දුවක් දක්වන තරුණයෝ. හැම අවුරුද්දකම 120,000ක් විතර මේ විදේශ රැකියාවලට අලුතෙන් යොමු වෙන බව අපිට පේන්න තිබෙනවා. නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, විදේශ රැකියා කියන්නේ අපේ රටේ ආර්ථිකයේ ප්‍රධානතම කුළුණක් බවත් මම මේ වෙලාවේ සීපත් කරන්න කැමැති. ඒ විතරක් නෙමෙයි, අපේ රටට විදේශ විනිය උපයන ප්‍රධානතම අංශයක් මේ විදේශ රැකියා අංශය. අපිට මතකයි කොවිඩ් වසංගතයෙන් පස්සේ රට බංකොලොත් වෙලා කියලා කිව්වහම ඒ වෙලාවේ සමහර දේශපාලන පක්ෂ රටට $1 එකක්වත් එවන්න එපා කියද්දිත් විදේශගත ශ්‍රමිකයන් එවපු විදේශ ප්‍රේෂණ නිසා අපේ විදේශ සංචිත යම් ප්‍රමාණයකින් හරි ශක්තිමත් කරගන්නට එදත් පුළුවන්කම ලැබුණා. ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමියනි, අදටත් මේ ආසියානු කලාපයේ රටවල් බොහොමයක් ප්‍රධාන ආර්ථික උපාය මාර්ගයක් හැටියට තමයි මේ විදේශ ප්‍රේෂණ පාවිච්චි කරන්නේ. අපේ අසල්වැසි ඉන්දියාව දිහා බැලුවොත් ඉන්දියාවේ විදේශගත ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව අපේ රටේ සමස්ත ජනගහනය වගේ දෙගුණයකටත් වඩා වැඩි. එනිසා සභාපතිතුමීනි, නිකන් අපි හිතලා බැලුවොත් විදේශගත ඉන්දියානුවන් මාසයකට $1 බැගින් ඉන්දියාවට එව්වත් ඩොලර් කෝටි 4,000,000,000ක් විතර ඉන්දියාවට විදේශ රැකියාවලින් විතරක් ලැබෙනවා. ඉන්දියානුවන්ට ඒ තරම් විදේශ රැකියාව වෙළඳපොළට අවතීර්ණ වෙන්න පුළුවන්කම ලැබුණේ මං හිතනවා අකණ්ඩ ජාතික වැඩපිළිවෙලක් මේ අංශයෙන් ඉන්දිය රජයේ සතුව තිබීම කියලා මට එක වෙලාවකට හිතෙනවා. එනිසා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිනි, අපේ රටටත් එවැනි ජාතික වැඩපිළිවෙලකට යන්න දැන් කාලය එළඹිලා තියෙනවා කියන එක තමයි මගේ විශ්වාසය. අපි ඇමතිතුමාට කියනවා මේ පිළිබඳ අවධානය යොමු කළා මේ විදේශ රැකියා අංශය පිළිබඳව ජාතික වැඩපිළිවෙලක් ගැන කඩිනමින් අවධානය යොමු කරොත් හොඳයි කියලා. කාර්යක සභා සභාපතිතුමිනි අපි කොයිතරම් මුදන් ඇනුවත් විදේශ රැකියා අංශයට අපිට දැවැන්ත ශක්තියක් කියලා අපි අමතක කරන්න නරකයි. තවමත් මේ විදේශගත ශ්‍රමිකයින් වැඩි පිරිසක් ඉතා කටුක අමිහිරි අත්දැකීම් ලැබමින් තමයි මේ රැකියාවල නිරත වෙලා ඉන්නේ කියන කාරණේ. ඇතැම් අවස්ථාවල ඔවුන්ගේ රැකියා සුරක්ෂිත භාවයේ විතරක් නෙමෙයි යුදමය තත්ත්වයන් හමුවේ. අපි දැක්ක පහුගිය කාලෙත් එවැනි තත්ත්වයක් ඇති වෙලා තිබුණා. ඉතා අනාරක්ෂිත වටපිටාවක රැකියා කරන්නත් අපේ රටේ පිටරට රස්සාවල් කරන උදවියට සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම ගෘහ සේවයට යන අපේ කාන්තාවන්ටත් විවිධ හිංසනයන්ටත් අපයෝජනවලටත් ලක් වෙන අවස්ථාවල් උදා වෙනවා. බොහෝ විට එවැනි සිදුවීම් වාර්තා වෙනවටත් වැඩිය වාර්තා නොවී කාලයේ වැලි තලාවෙන් වැසී යන වාර වැඩි කියලත් අපට හිතෙනවා. ඒ විතරකුත් නෙමෙයි සභාපතිතුමියනි, විවිධ ජාවාරම්කරුවන්ට අහුවෙලා රැවටිලා නොදන්න රටවලට ගිහින් අතරමන් වෙන පිරිසකුත් මේ අය අතර අපිට බහුලව වාර්තා වෙනවා. විශේෂයෙන් මෙම රටවල පවතින නීති රීති ගැන අපේ රැකියාවලට යන අයට දැනුම අඩුයි. ඒ රටවල භාෂාව ගැන, ඒ රටවල සංස්කෘතිය ගැන තියෙන අනවබෝධය නිසා සමහර අපේ ශ්‍රමිකයන්ට හිරේ විලංගුවේ වැටෙන්නත් වෙන අවස්ථා ගැන අපිට වාර්තා වෙනවා. සමහරු ඒ රටවල් වලින් පිටුවහල් කරන අවස්ථාත් තිබෙනවා. අපි දන්නවා පිටරට රස්සාවකට යන්න අවස්ථාව ලැබුණාම අපේ රටේ තරුණ තරුණියෝ විශේෂයෙන්ම දෙමව්පියොත් ඉඩකඩම් විකුණලා ගෙවල් දොරවල් උගස් තියලා ණය වෙලා මුදල් හොයාගෙන දහසකුත් බලාපොරොත්තු ඇතුව තමයි විදේශ රැකියාවලට යන්නේ. සමහරුන්ට ආපසු එනකොට ඒ සියලුම සිහින බොඳ වෙලා ඉවරයි. එම නිසා රටට විදේශ විනිමය සොයා දෙන මේ වටිනා පිරිස්වල පවුල්වල සුබ සාධනය සහ සුරක්ෂිත භාවය ගැන මීට වැඩි අවධානය යොමු කිරීමේ බලවත් යුතුකමක් මං හිතනවා පක්ෂ විපක්ෂ අපි කාටත් තියෙනවා කියලා. මේ විදේශ රැකියා ශේෂ්ත්‍රය හැම අතින්ම සුරක්ෂිත විය යුතු තිබෙනවා. ඔවුන්ගේ විස්රාම දිවිය පවා ගෞරවණීය විදියට ගත කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණොත් පමණයි මේ ශේෂ්ත්‍රය තවදුරටත් අපට රැකගන්නත් වර්ධනය කරගන්නත් පුළුවන් වෙන්නේ කියලා අපි හිතනවා. විශේෂයෙන්ම විදේශ රැකියාවල ඉන්න අයට විශ්‍රාම වැටුප් දෙන හැටි ගැන නොඑක් අවස්ථාවල කතා කරලා තියෙනවා. ඒවා ප්‍රායෝගික යථාර්ථ බවට පත් කරගන්න පුළුවන් ක්‍රම කොයි විදියෙන් හරි ඇති වෙන්න අවශ්‍යයි කියලා මං හිතනවා. අද වර්තමානයේ අපට පේනවා අපේ ආර්ථිකයේ ප්‍රධානතම ශේෂ්ත්‍ර ගණනාවක විශ්වාසය බිඳ වැටෙමින් පවතිනවා. දැන් බලන්න සභාපතිතුමියනි, අද මේ සභාවේ බොහෝ
මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට තියෙනවා.
අද මේ සභාවේ බොහෝ දෙනෙක් පෙන්වලා දුන්න පරිදි දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ අපේ රටට බත සපයන වීගොවීන් තම අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලලා උද්ඝෝෂණය කරන හැටි රට පුරාම දකින්න ලැබුණා. අද උදේත් ගොවි ජනතාව මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ මහජන නියෝජිතයෝ සමග ඒ ගැන කතා කරනකොට මම දැක්කා මොනතරම් ගැටලු රාශියකට ඔවුන් මුහුණ දෙනවද කියන එක. රජයේ විසින් පොරොන්දු වෙච්ච සහතික මිල වෙනුවට කුණු කොල්ලේට වී විකිණීමට සිදුව තිබීමේ විලාපේ අද වෙද්දි රට පුරාම ගොවි ජනතාවගෙන් පුරපුරා මතු වෙනවා. දැන් ඒ ගොවි ජනතාවට ඡන්ද කාලවල ලැබිච්ච ඊට පෙර වේදිකාවල ඇහුණු සුරංගනා කතා නෙවෙයි අහන්න වෙන්නේ. ගොවි ජනතාවගේ කර්මතින් බලයට ඇවිත් ඒ මිනිස්සුන්ට විවිධ අපහාස උපහාස සහ සමච්චලයට ලක් කරන්න ආණ්ඩුව පැත්තෙන් දැන් පටන් ගෙන තියෙන බව අපි දැක්ක පහුගිය කාලේ විවිධ උදවිය කරන ප්‍රකාශවලින්. වීගොවිය විතරක් නෙමෙයි අපේ පළාත්වල කුඩා තේවතු හිමියෝ පවා ඔවුන්ගේ විශ්වාසීතා වේගයෙන් බිඳ වැටෙමින් පවතිනවා. මේ වගාවේ ඉඳලා වැඩක් වෙයිද, අනාගතයක් තියේද, තවදුරටත් මේ වගාවේ අපි හිටියොත් අපට වෙන්නේ මොකද්ද කියන එක ගැන දෙතුන් පාර හිතන්න දැන් විවිධ ශේෂ්ත්‍රවල උදවිය කල්පනා කරලා තිබෙනවා. ඒ අයට පෝර ටික දාගන්න විදියක් නැහැ, මිල දරාගන්න බෑ. නිෂ්පාදන වීදම් ඔරොත්තු දෙන්නේ නැහැ. හරි මිලක් ලැබෙන්නේ නැහැ ඔවුන්ගේ නිෂ්පාදන වලට. එනිසා ගරු සභාපතිතුමියනි, මඩ සෞදාගත් කල ගොවියා රජකමට සුදුසුයි කියන ඉපැරණි වැකිය පවාද මේ ආණ්ඩුවේ සමච්චලයට ලක් වෙලා තියෙනවා. කොහොමටත් ගොවියා මඩ සෞදාගෙන ගොඩට එනවට මේ ආණ්ඩුව කැමති නැති බව තමයි අපිට නම්
පේන්නේ. ඔබතුමාගේ කාලය අවසන් කරමු මන්ත්‍රීතුමා.
ගොඩ එන්න උත්සාහ කරන ගොවි ජනතාව තවදුරටත් මඩේම ඔබන්න තමයි රජයට උමනා වෙලා තියෙන්නේ කියන එක ආණ්ඩුවේ ක්‍රියාකාරකම් වලින් අපට වැටහෙනවා. මම මීට වඩා දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අවසාන වශයෙන් කියන්න කැමති, ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවට අත්වෙච්ච ඉරණම විදේශ ශ්‍රමිකයන්ට අත්වෙන්න නොදී ඔවුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමට ජාතික වැඩපිළිවෙලක් ඇති කරන්න කියලා ඉල්ලමින් තව තප්පරයක් ඉල්ලනවා. මේ බන්ධනාගාරයේ සිදුවෙච්ච අවාසනාවන්ත ඛේදජනක තත්ත්වය නිසා මියගිය නිලධාරීන්ට, ඒ වගේම රැඳීවෑන්ගේ පවුල්වලට අපේ සංවේගය පළ කරන්නත්, තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබෙන්නත් කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වර්ථය මම මෙතකින්